නාමම ස්ත්‍රී කරනවා.
නියමිත කටයුතු න්‍යාය පත්‍රය අංක 1 104 දක්වා.
අරු කතානායකතුමනි,
ඒ ගුවාඥාපන්තියේ 10 වැනි වගන්තිය යටතේ යෝජනාව ආනයන හා අපනයන පාලන පනතේ යටතේ රෙගුලස් 2ක් සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ යටතේ නියෝගය.
මම ඉදිරිපත් කරනවා කරු කතානායකතුමනි, අද දින න්‍යාය පත්‍රයේ දිනට නියමිත කටයුතු වලට අදාළ විෂය අංක 1 2 3 සහ 4 මම ඉදිරිපත් කරමි. කරු කතානායකතුමනි, ගරු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ආදායම් සංරක්ෂණ සහ රේගු යෝජනාවල් වලට අදාළව ඇති කරනු ලැබූ සංශෝධන පිළිබඳ වෙනස්කම් ඇතුළත් ගැසට් නිවේදන සඳහා අනුමැතිය ලබා ගැනීම සඳහායි අද මේ යෝජනාව ඉදිරිපත් වෙලා තිබෙන්නේ.
ඕඩර් ප්ලීස්, නියෝජ්‍ය කතානායකතුමා අසනේට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමා දන්නා පරිදි මේ වෙනස්කම් කරන්නට රජයට සිද්ධ වෙලා තිබෙන්නේ මුදල් අමාත්‍යසේට දිගින් දිගටම 2015, 16, 17, 18, 19 වර්ෂවල රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ තිබුණ ප්‍රධානම ගැටලුව තමයි අසීමිත ලෙස බදු පැනවීමෙන් විශාල බදු ආදායමක් එකතු කර ගැනීමේ ඉලක්කයක් කරා රජය ගමන් කළා. එහිදී ඒ බදුබර මේ රටේ ජනතාවට උසුලාගත නොහැකි වුණා. මම මේ පිළිබඳ වෙනමම කෘතියක් කළා ඒ දිනවල බදු දඩයම කියලා. ඒ බදු දඩයම කියන කෘතිය කරන අවස්ථාවේදී වැඩ බදු වැඩි කරපු අවස්ථාවේදී ඔබතුමන්ලට මතක නැතුව ඇති, අපිට මතකයි, අපි විපක්ෂයේ සිටි නිසා මේ රටේ LTT කුරිරු ත්‍රස්තවාදයේ තියෙන කාලෙවත් පිටකොටුවේ කඩ වැහුවේ නැහැ. නමුත් මේ වැට් අසීමිත ලෙස පැනවීම කරනකොටගෙන පිටකොටුව දවසක් වැහුවා තොග වෙළඳ ඌමාරු මධ්‍යස්ථානයේ. එතකොට එවකට හිටපු ලෝකයේ හොඳම මුදල් අමාත්‍යවරයා කළේ ඒ උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කරපු කඩ 3ක් රේගුව දාලි වෙලා සීල් කෙරෙව්වේ කඩ 3 මේ මර්ධනය කිරීම සඳහා උද්ඝෝෂණ ව්‍යාපාරේ. වැට්වලට විරුද්ධව ජනයා මහරගම ඉඳන් පමුණුව පාරේ දිගටම පෙළපාලි වලින් ගමන් කළා. ඒ කියන්නේ ජනතාවට උසුලාගත නොහැකි බදු පනවනකොට අසීමිත බදු බරක් වැටවීමේ කාර්යභාරය තමයි ඒ කාලය තුරදී සිද්ධ කළේ. දැන් මෙහිදී දේශීය භාණ්ඩා සේවා සඳහා ආනයන සඳහා බදු පැනවීමේදී මේ අපේ රටේ රේගු බදු පැනවීමේ තිබුණා බදු කාණ්ඩ 3ක්. එකක් තමයි පසුගිය රජය යටතේ තිබුණේ තීරුබදු රහිත ගිවිසුම් වලට අදාළ වෙන ලෙස බිඳුව බදු කාණ්ඩේ. බදු නැතුව, තීරුබදු නැතුව ආනයනය කළ හැකි වීම. දෙවැනි කාණ්ඩයට අයත් වෙන ඒවට 15%ක බද්දක් අය කළා. තෙවැනි කාණ්ඩයට 30%ක බද්දක් අය කළා. 100ක් වටිනා භාණ්ඩයක් විදේශයෙන් පැමිණෙන විට ඒ භාණ්ඩේ වටිනාකමින් 3/1 ආසන්න ප්‍රමාණයක තීරු බද්දක් පැනෙව්වා. මේ රජයේ බලයට පත්වීමෙන් පසු මේ නියෝගයෙන් කරනු ලැබුවේ මේ බදු කාණ්ඩ බිඳුවේක බිඳුවම තිබුණා. 15 රේගු බද්ද 10%ට අඩු කළා. 30 රේගු බද්ද 15%ට අඩු කළා. ඒ අනුව 30%ට තිබුණ භාණ්ඩ වර්ග 1440ක් 15% දක්වා තීරු බද්ද අඩු කිරීමෙන් බදු අඩු කිරීම සඳහා වෙන යෝජනාවක් තමයි මේ ඉදිරිපත් කරනු ලැබුවේ. එහිදී දේශීය කර්මාන්තවලට ඇතිවන බලපෑම අවම කිරීම සඳහා ඒ සමගම සෙස් බදු වලින් අර තීරු බදු අඩු කරලා සමහර භාණ්ඩ 1440ම වෙළඳපොළට ගලා එන විට දේශීය කර්මාන්තකරුවන්ට තරම් කරන්න අසීරු වෙනකොට ඒ සඳහා සෙස්බදු ඉහළනම් වල ඉවරලා ඒ ආදායමක් උපදවා ගන්න කටයුතු කරලා තියෙනවා. ඒ නිසා සමස්ත ආදායම ගත්තොත් තිරුබදු වලින් ලැබෙන ආදායමේ අඩුවීමක් සිද්ධ වෙන්නේ නැති වෙන ආකාරයට ඒ විචක්ෂණශීලී ගැළපීමක් කරලා තිබෙනවා. උදාහරණයක් වශයෙන් 2019 රේගු බදු වලින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ලැබුණේ බිලියන 98.4යි. 2020 දී මේ බදු අඩු කළාට පස්සේ ලබාගෙන තියෙනවා බිලියන 111. ඒ කියන්නේ බදු අඩු කළාට ඒ තීරු බදු අඩු කළාට සෙස් බදු වලින් ඒ ගැළපීම කරලා තිබෙන නිසා දේශීය කර්මාන්ත කරුව ආරක්ෂා කරන්න ඒ යහපත් කටයුත්තක් ලෙස සැලකෙනවා. ගරු කතානායකතුමනි අද මේ දින ඇතිවෙන විවාද යනාදීදී පැහැදිලි වෙන ඉතාම නරක පූර්වාදර්ශය තමයි අපි මේ ලෝකයේ ඉතාම සුමට ඉතාම යහපත් තත්ත්වයේ පවතින තත්ත්වයක් තුළ තමයි අපි මේ වාද විවාද අදාසුව මරු කර ගැනීම කරන්නේ. නමුත් අපේ ජීවිත කාලවල ඔබේ ජීවිත කාලවල හෝ දෙවැනි ලෝක යුද්ධ සමයේදී හෝ නොවිරු සමස්ත ලෝක විනාශයක් මේ මනවිට සිදුවෙලා තිබෙනවා. ලෝක ජනගහනයේ බිලියන 7.8ක් මේ බිලියන 7.8ෙන් කොයි දානමය වසංගතය නිසා ආසාධිතව බවට පත්වෙලා තියෙනවා මිලියන 124ක්. මිලියන 124ක් ආබාධිතව බවට පත්වෙනකොට මේ වසංගතයේ මියගිය අය 127ක්. ලංකාවේ 600ට වඩා අඩුවෙන් මිය යනකොට ලෝක ජනගහනයේ 127ක් මිය ගිහිල්ලා තියෙනවා. එනිසා ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආසියානු සංවර්ධන බැංකුව අනෙක් සියලුම ආයතන කියලා තියෙනවා මේ ලෝකයේ පසුගිය වර්ෂයේ චීනය හැරුණාම අනෙක් සියලුම ආර්ථික සංකෝචනය වෙලා තියෙනවා 104 දක්වා. මධ්‍යම ආදායම් ලැබපු මිනිස්සු ලෝකේ වැඩිම පිරිසක් අවුරුදු 30කට පස්සේ අඩු ආදායම් ලාභීන් බවට පත් වෙලා ලෝක ඉතිහාසයේ අවුරුදු 30කින් පසු ලෝකයේ දුප්පත්කම වැඩිම වෙච්ච කාල පරිච්ඡේදයේ බවට පත් වෙලා තියෙනවා COVID-19 වසංගතයේ නිසා. එනිසා අද යුනිසෙෆ් ආයතනයේ වාර්තා කරනවා රටවල් 130කට එකම එන්නතක්වත් ලබා දීලා නැහැ. රටවල් 130ක් එකම එන්නතක්වත් ලබා දීලා නැහැ ලෝකේ රටවල් වලින්. ඒ නිසා ඒ සියලු අභියෝග යටතේ මේ රටේ අතිගරු ජනාධිපතිතුමත් කොයිඩ් මර්ධන කාර්ය සාධක බලකායත් ත්‍රිවිධ හමුදාවත් සෞඛ්‍ය අංශත් පාල මට්ටමේ මහජන සෞඛ්‍ය පරීක්ෂකයන් ඇතුළු අයත් ජනතාවක් යම්කිසි ආකාරයකට COVID-19 වසංගතයේ වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගෙන තිබෙන නිසා අපේ රට COVID මර්ධනය සඳහා ඉදිරිපත් වෙච්ච විශිෂ්ටතම රටවල් ලයිස්තුවට තමයි ඇතුළත් වෙලා තිබෙන්නේ. ඒ වගේම මං මේ පිළිබඳ අපේ රටේ ආඩම්බර විය හැකි විවිධ පර්යේෂණ පැවැත්තිලා තියෙනවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ගාමිණී රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ කණ්ඩායම ලෝකයේ ප්‍රථම වතාවට කිසිදු මේ වෛරසයක් හෝ බැක්ටීරියා මුවට ඇතුල් වෙන්නේ නැති මූණු ආවරණයක් පරිසර හිතකාමී ඉදිරිපත් කළා නව නිපුයුමක් ලෙස. ඒ පේටන් බලය තියෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඒ වාණිජ නිෂ්පාදනයක් බවට පත් කළා. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථා වාරා බෙදාරින්න අපනයනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එහි සෑම ගරු මන්ත්‍රීතුමෙක්ටම මම ඒ නවෝත්පාදනයේ එකමුණු ආවරණයේ බැගින් පුස්තකාලයේ තබා තියෙනවා. අද පුස්තකාලයෙන් ලබා ගන්න පුළුවන් එකක්. මේ ඒක රටට හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගෞරවයක්. ලෝකයේ පළවෙනි වතාවට වෛරසය සම්පූර්ණයෙන් බැක්ටීරියා වෛරස් මූණට එන්නේ නැති ඒවා මරා දමන විසබීජ නසන පරිසර හිතකාමී කපුරෙද්දෙන් හදපු දේශීය නිෂ්පාදනයක් මෙලෙසින් හඳුන්වා දීම පිළිබඳව ඊළඟට මම කියන්න කැමති මේ අපේ රජයේ යටතේ පසුගිය කාල පරිච්ඡේදයේ තුලදී විශාල ලෙස මේ වෙනස කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු විවිධ වර්ගයේ සහන ප්‍රමාණයක් රටට ප්‍රදානය කරලා තියෙනවා. ඒ පුළුවන්කමට නෙමෙයි, ඒ අවශ්‍යතාවය අනුව. අර මං කියපු බදුබර උසුලාගත නොහැකි තත්ත්වය නිසා සියලුම භාණ්ඩ වලට වැඩ් බද්ද එකතු වෙනවා. වක්‍ර බද්දක් 15%ක් තිබුණේ. ඒක 108ට අඩු කළාම 107 බැගින් විශාල අලාභයක් රාජ්‍ය අයභාරයට සිද්ධ වෙන බව ඇත්ත. වැට් බද්ද අඩු කළා. ඊළඟට තිබුණා ජාතිය ගොඩනැගීමේ බද්ද, මේ නේෂන් ඩිවලප්මන් ටැක්ස් එක, ඒ සම්පූර්ණයෙන්ම බදු ක්‍රමෙන් ඉවත් කළා. 2%ක් තිබුණේ, ඒ 2%ේ බද්ද අවෝසි වුණා. ඊළඟට තිබුණා උපයන විට ගෙවීම් බද්ද. දැන් හැකියාවක් කළා, ආදායම ලැබෙන විට එයින් කොටස රජයට යනවා. විශාල මුදලක් ගෙව්වා ඒ සඳහා. උපයන විට ගෙවීම් බද්ද කියන එක බදුපතෙන් අයින් කළා. දැන් කවුරුවත් උපයන විට බද්දක් රජයට ගෙවන්නේ නැහැ. ඒ ප්‍රමාණයෙන් ඔහුගේ ආදායම වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට ආදායම් බදු ප්‍රතිශතය තිබුණේ 28%, 14%ට ආදායම් බදු ප්‍රතිශතය අඩු කරලා තියෙනවා. ඒ වගේම භාණ්ඩවලත් එක භාණ්ඩයක විතරක් නෙමෙයි, සියලුම භාණ්ඩවලට තිබුණ බදු බර අඩු කරලා තියෙනවා. දැන් එසේ නුනා නම් දැන් භාණ්ඩවල මිල තීරණය වෙන්නේ ගරු කතානායකතුමනි, ඔබතුමා හොඳටම විද්‍යෝදේ ආර්ථික විද්‍යාව වශයෙන් දන්නවා, බදු මගින් පමණක් භාණ්ඩවල මිල අඩු කරන්න බැහැ. මොකද හේතුව දැන් විනිමය අනුපාතය ගත්තොත් එදා 105යි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රට බාර ගන්නකොට ඩොලරයට ගෙව්වේ රුපියල් 105යි. අවුරුදු 10කට පස්සේ 2014 රට බාර දෙනකොට ඩොලරයට ගෙව්වේ 131. එතකොට ඒ අවුරුදු 10 තුල සෑම ඩොලරයකටම රුපියල් 26ක් වැඩිපුර ගෙවන්න වුණා කලින්ට වඩා වැඩියෙන් භාණ්ඩවලට පිටරටින් ගෙන්නන. නමුත් පසුගිය රජයේ අවුරුදු 5ක් තුලදී රට බාර දෙනකොට විනිමය අනුපාතය 182යි. 131 ඉඳන් 182ට ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට සෑම ඩොලරයකටම රුපියල් 52ක් වැඩිපුර ගෙවන්න වුණා. එතකොට පිටරටින් ගේන භාණ්ඩවල එදා තිබුණ මිලයි අද තිබුණ මිලයි බදු අඩු කළාට පස්සේ අහන්න පුළුවන්ද ලෝක වෙළඳපොලේ? මේ දැන් රුපියල් 200 මට්ටමට ඉතා විශාල අමාරුවෙන් තමයි විනිමය අනුපාතය පාලනය කරන් ඉන්නේ. මේ විනිමය අනුපාතය 250ට ගියොත්, 300ට ගියොත්, 350ට ගියොත් එහෙම වෙන්න පුළුවන්. මොකද අපි නිදාස ලැබනකොට ඩොලරයකට ගෙව්වේ රුපියල් 477යි. 1977 වෙනකන් ඩොලරයකට ගෙව්වේ රුපියල් 8යි. 1977 නොවැම්බර් මාසේ 15 වෙනිදා මධ්‍යම රාත්‍රියේ 12ට රෝනිදමෙන් මුදල් ඇමතිවරයා පළවෙනි අයවැයලයකින් ඉදිරිපත් කරනකොට තමයි ඩොලරේ 16ට ගෙනාවේ. මෙහෙම විදේශයන්ගෙන් ගෙන්නන භාණ්ඩවල මින තීරණය වෙන්න ප්‍රධානම බලපාන සාධකයේ තමයි විනිමය අනුපාතය. විනිමය අනුපාතය රුපියලට ගෙවන්න ඩොලරයට ගෙවන්න ඕන රුපියල් ප්‍රමාණය වැඩි වෙනකොට කාගේ ආණ්ඩුව තිබුණත් අපි කැමති වුණත් නැතත් ඒ භාණ්ඩයේ මිල වැඩි වෙනවා. ඊළඟට නිෂ්පාදන පිරිවැය. නිෂ්පාදන පිරිවැය වැඩි වෙනවා නම් රටක් ඇතුලේ ඒ නිෂ්පාදන වියදම් වැඩි වෙනකොට ඒ භාණ්ඩවල මිල ඉහළ යනවා. ඊළඟට බදු. බදු පැනෙව්වාම භාණ්ඩවල මිල වැඩි වෙනවා. මේ වගේ විවිධ කරුණු කාරණා රාශියක ප්‍රතිඵලයක් වශයෙන් තමයි භාණ්ඩයක මිල තීරණය වෙන්නේ. එකක් පදනම් කරගෙන එයට කරන්න බැරි නිසා තමයි අපි විවිධ ක්‍රම අනුගමනය කරලා තියෙන්නේ. එකක් රජය බදු සහන පැකේජයක් දුන්නා. දැන් මේ කරන්නේත් අද දිනේ මේ යෝජනා කරන්නේත් රේගු බදු 15%ය කරපු එක 30%ට අඩු කිරීම පිළිබඳ යෝජනාව තමයි අද මේ සභාවේදී සාකච්ඡා වෙන්නේ. වැට් බද්දු අඩු කරලා තියෙනවා, ජාතිය ගොඩනැගීමේ බද්ද අහෝසි කරලා තියෙනවා, උපයන විට ගෙවීමේ බද්ද අඩු කරලා තියෙනවා, ආදායම් බද්දු අඩු කරලා තියෙනවා. ඊළඟට මේ සීනි, පරිප්පු, ලුණු මේ වගේ භාණ්ඩවල දේශීය පරිභෝජනයට අත්‍යවශ්‍ය දේශීය වශයෙන් නිපදවන්න හිඟ භාණ්ඩවල මිල අඩු කරලා තියෙනවා. ඒ බදු සහන පැකේජයක් ලබා දුන්නා. ඊට පස්සේ ඇති වෙලා තිබුණ ප්‍රශ්නය තමයි ආණ්ඩුව ඉවර වෙනකොට පසුගිය රජයේ ණය වාරික පොලිය ගෙවා ගන්න බෑ. හැම තැනම තිබුණේ රෙන්ටෝ ලීස්, බද්දට හෝ කුලියට දීමට තිබේ කියලා. ව්‍යාපාර නැති වෙලා ශුද්‍ර මූල්‍ය ණය ගත්ත අය ණය ගෙවා ගන්න බැරුව වසබීලා මේ මිය ගියා. එතකොට මේ දේපළ වක්කම් සියල්ල සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ගේ මේ රටේ සෝජාතික ව්‍යාපාරිකයන්ගේ දේපොළ සින්න වෙමින් ගියා. ඒ නවත්වා ගැනීම සඳහා ණයසාන පැකේජයක් දුන්න වෙන්දේසි සම්පූර්ණයෙන් නතර කළා. දැන් මේ මාර්තු 31 වෙනකන් කොයිඩ්දානමේ වසංගතයේ පාස්කු ප්‍රහාරය සියල්ලෙන් පසු වෙන්දේසි නතර කරන් තියෙන්නේ. නැත්නම් මේ දේපල ටික මෙලාකට වෙන්දේසි වෙලා. ඒ වෙන්දේසි නවත්තා ගැනීම සඳහා ණය සාන පැකේජියක් දුන්නා. ඊළඟට පොලි සාන පැකේජියක් හමුුණා. අපි දන්නවා ඒ කාලේ පොලි අනුපාතයේ 128 ගිහිල්ලා තිබුණා. රටක පොලි අනුපාතයේ එලෙසින් වැඩි වුණොත් නිෂ්පාදන පිරිවැය වැඩි වෙනවා, බෙදෑරීමේ පිරිවැය වැඩි වෙනවා. මේ භාණ්ඩ මිල අසාමාන්‍ය ලෙස ඉහළ යන්නේ ඒකේ හේතුවක් රටේ පොලි අනුපාතය ඉහළ යන. 128ක පොලි අනුපාතයක් තිබුණේ. එතකොට 125යි කිව්වොත් ලක්ෂයක ණය මුදලක් ගත්තොත් අවුරුදු 4ක් යනකොට පොලිය වශයෙන් ගෙවනවා ඒ ගත්ත මුදලම. බැංකු මූල්‍ය ආයතන උඩට යනවා. පහන් දැම කියලා. හැබැයි ජනතාවට ටෝච් වදින්නේවත් නැහැ. ඕනෙම සංවර්ධිත රටක පොලි අනුපාතයේ සිංගල් ඩිජිට් ඉන්ටරස්ට් රේට් එකක් තනි ඉලක්කමේ පොලි අනුපාතයක්.
ඔබට මට තව විනාඩි දෙකයි යමුතුමා.
දැන් හරි. දැන් ඒ යථාර්ථයක් වෙලා තියෙනවා. දැන් පොලි අනුපාතයේ තනි ඉලක්කමේ සංඛ්‍යාවක් වීමෙන් රජයේ පොලි වියදම ඉතරක් බිලියන 200කට වඩා වැඩිපුර ඉතුරු වෙලා තියෙනවා. රජයත් පොලි ගෙවනවනේ. රජයේ ගෙවන පොලිය තමයි විශාලම පොලි කරු. එතකොට මම ඒකේ ඉලක්කමත් එක්ක කියන්නම්. අර බදු ආදායම අඩු වෙච්චාම රාජ්‍ය අයබාරයට පාඩුවක් වෙනවා. නමුත් පොලිය ගෙවන්න තියෙන ටික අඩු වෙච්චාම ඒ ආදායමේ අඩුව යම්කිසි ප්‍රමාණයකට පිරෙනවා. එනිසා ඒක තමයි සාර්වආර්ථික කළමනාකරණයේ ක්‍රමය තමයි පොලි අනුපාතයේ තනි ඉලක්කමකට ගෙනීම. ඊළඟට මේ තත්ත්වය තුළ විරැකියාවේ සහන පැකේජියකුත් දුන්නනේ. තමුන්නාසලගේ කාලේ දිගටම උපාධිධාරීන්ට රස්සා දුන්නේ. පැහැදිලි ලෙසම අභ්‍යන්තරද බාහිරද එක්සත් ජාතික පක්ෂයේද ජනතා විමුක්ති පෙරමුණේද කාගෙද කියලා නැතුව සියලුම උපාධිධාරීන් මේ වන විට පුහුණුවට බඳවගෙන ඉන්නවා 60,000ක්. සාමාන්‍ය පෙර සමත් නැති අය කිසි දිනක රජයේ සේවයට බඳවගත්තේ නැහැ කියලා අපි තමුන්නාසලා සියලු දෙනා දන්නවනේ. අපේ රටේ තිබුණේ එක වැරදි ක්‍රමයක්. ගණිතයේ සහිතව සාමාන්‍ය පෙළ තියෙන්න ඕනේ රජයේ සේවයට යන්න. අර දෙයිවල සත්තුවත්තේ නයි නටවන්න යනවනම් ඒත් ගණිතයේ සහිතව සාමාන්‍ය පෙළ තියෙන්න ඕනේ. පින්නවන අලියනාතාගානේ අලිනවන්න යනකොටත් ගණිතයේ සහිත සාමාන්‍ය පෙළ තියෙන්න ඕනේ. නැත්නම් රජයේ රස්සාවකට යන්න බෑ. ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සාමාන්‍ය පෙළ නැති ලක්ෂයක් රජයේ රක්ෂාවට ලබා ගන්නවා කම්කරු වෘත්තිය සඳහා කියන ස්ථාවරයට පැමිණුණේ. ඒකෙන් දැන් 36,000ක් පමණ බදෝගණ අවසන් කරලා තියෙනවා. ඉතිරි ප්‍රමාණය බදවනවා. මේම විශාල ඉලක්කම්. මොකද හේතුව සුද්දන්ගේ කාලේ ඉඳන් පොලිස් දෙපාර්තමේන්තුව තිබුණ දවසේ ඉඳන් පොලිසිය ඉන්නේ 85,000යි.
අවසන් කරන්න.
උපාධිධාරීන් ඉතරක් 60,000ක් බදෝගණ තියෙනවා.
අවසන් කරන්න.
ඊළඟට අපි භාණ්ඩ වර්ග 27ක මිල සාන පැකේජයක් ක්‍රියාත්මක කළා තියෙනවා. මෙවැනි ක්‍රියාමාර්ග තුලින් මේ රටේ ලෝකයේ මහා ව්‍යසනයක් තුල අපේ රටේ කිසිම රාජ්‍ය නායකයෙකුට කළ නොහැකි කාර්යයක් වගකීමෙන් පිරිමැසුම් දායකව මේ ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව කරලා තිබෙන බව සඳහන් කරමින් මගේ වචන කීපෙමින් සමාප්ත කරනවා.
ඔබට මාගේ ස්තුතිය. ගරු කබි හෂිම් මන්ත්‍රීතුමා විනාඩි 11යි.
නියෝජ්‍ය කතානායකතුමනි, රේගු ආඥාපනත යටතේ යෝජනා සහ ආනයන සහ අපනයන පාලන පනත යටතේ යෝජනා සඳහා කතා කිරීමට මම සතුටු වෙනවා. සිංහල ද්‍රවිඩ අලුත් අවුරුදු උත්සවය තව දින 20කින් වගේ සමරන්න කාලය තියෙනවා. මේ වෙලාවේදී රටේ ප්‍රධාන විපක්ෂය හැටියට අපි ආණ්ඩුවට කියන්නේ ආදායම අඩු වෙලා තියෙන, ඒ වගේම විවිධ අභියෝගවලට ලක් වෙලා සිටින, ණය ගෙවා ගන්න බැරි ප්‍රශ්න ඇති වෙලා තියෙන පවුල්, රස්සා නැති වෙලා තියෙන අය, ඒ වගේම තමන් බැංකුවල රත්තරන් බඩු උගස් කරලා තියෙන, ආයතන කඩා වැටිලා තියෙන ඒ සියලු දෙනාගේම ඉස්සරහට සහනයක් සඳහා මේ ආණ්ඩුවේ වගකීමක් තියෙන මේ රටේ බඩු මිල වහම අඩු කරන්න. එනිසා ප්‍රථමයෙන්ම මම කියන්න කැමති ආණ්ඩුව මේ ආණ්ඩුව විසින්ම තමයි බඩු මිල වැඩිවීමේ ප්‍රශ්නය නිර්මාණය කරේ. මේක ලෝක වෙනතොලේ බඩු මිල වැඩිවීමක් නෙවෙයි, නැත්තම් මේ ඩොලරයයි බදුයි නිසා නෙවෙයි, රජයේ අකාර්යක්ෂමතාවය, කළමනාකරණයක් නැතිවීම සහ විශේෂයෙන්ම ආණ්ඩුව බලයට එන විට පොහොට්ටුවේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට ආර්ථික විග්‍රහයක් තිබුණු නැති බව අද 100%ක් ඔප්පු වෙලා තියෙනවා. වගේම සෞභාග්‍ය දැක්ම ආර්ථික අර්බුදයට අසාර්ථක ලියවිල්ලක් බවට අද පත්වෙලා තියෙනවා කියන එක මේ රටේ ජනතාව මංහිතන්නේ පිළිගන්නවා ඇති. මම විශේෂයෙන්ම අද නිවාඩ් කබ්‍රාල් මහතා බදු අඩුකර හැටි. බඳුල ගුණවර්ධන මහතා තවත් බදු අඩුකරපු හැටි කතා කරනවා. හැබැයි පොළොවේ පයගහපු දේශපාලඥ නායකයන් නම් ඒගොල්ලෝ දැනගන්න ඕනේ රටට රාජ්‍යයට කෝටි ගාණක් බදු ආදායමින් අහිමි වෙනකොට මේ රටේ පොදුජනයාට තඹ සතයකින් ඒකෙන් වාසියක් උනේ නැහැ. මේ ආණ්ඩුව පාලනය කරන ඊනියා වියතුන් කණ්ඩායමකට තමන්ගේ සාක්කු පුරවන්න ඒකෙන් අවස්ථාව හදලා දුන්නා. ඒ හැම දෙයකින් හාල්වලින්ද සීනිවලින්ද පරිප්පුවලින්ද ජනතාවට ඒක ගියේ නැහැ. ඒක තමයි ප්‍රශ්නය. මොකද දැන් නිවාඩ් කබ්‍රාල් මහතා මේක අහගෙන හිටපු මේ ජනතාවගෙන් මං ඇහුවනම් ඔබතුමන්ට දන්නවා හිටානිද අවුරුදු අත වෙළඳ පොලේ හාල් මිල මොකද්ද? එතුමා කියනවා පොල් අඩු වෙලයි කියලා. පොල් මිල මොකද්ද? සීනි මිල මොකද්ද? උඳුවල මිල මොකද්ද? මුං ඇටවල මිල මොකද්ද? එහෙම නැත්නම් සැමන්වල, පරිප්පුවල, කුරහන්වල එකක්වත් අඩු වෙලා තියෙනවද කියලා කියන්නකෝ. අන්න එතන තමයි ප්‍රශ්නය තියෙන්නේ. ඔබ නිසා නිවාඩ් කබ්‍රාල් මැතිතුමාගේ මං අහන්න කැමති, එතුමා නොහිටියත් එතුමා ඩේලි FT සහ ඉකොනොමි නෙක්ස් කියන ඒ ආයතන දෙකට සාකච්ඡාවක් කරලා තිබුණා. ඒක පදනම් කරලා මම එතුමාගෙන් අහනවා. එතුමාගෙන් මං අහන්න කැමති 2020 අවසානය වෙනකොට රාජ්‍ය ණය ප්‍රමාණය ලංකාවේ රුපියල් වලින් ට්‍රිලියන 15ක්, මිලියන නෙවෙයි බිලියන වෙලයි නෙවෙයි ට්‍රිලියන 15යි. එයින් දේශීය ණය 56%ක්, විදේශ ණය 44%ක්. එතකොට දලදේශීය නිෂ්පාදනයෙන් මේ මුළු ණය ගත්තම එයි ප්‍රතිශතයක් හැටියට 100%ක් මේ අවුරුද්ද වෙනකොට. ඒ කියන්නේ අපේ දලදේශීය නිෂ්පාදනයට වඩා අපේ ණය ප්‍රමාණය, ගෙවන්න තියෙන ණය ප්‍රමාණය වැඩි. ඒ වගේම ඒක ගත්තම ලෝකේ මැද ආදායම් රටවල් වලින් වැඩිම ණය තියෙන රටවල් අතරින් පළවෙනි තැන තියෙන්නේ ලෙබනන් වලට, දෙවැනි තැන තියෙන්නේ ශ්‍රී ලංකාවට. එතකොට අපි අද ලෙබනන් එක්ක එකතු වෙච්ච රටක් කියන එක කියන්න පුළුවන්. ඉතින් ඒක දක්ෂකමක් නත් මේ ආණ්ඩුව හිතනවා නම් ඕක දක්ෂකමක් කියලා මට නම් පුදුම හිතෙනවා. එතකොට මේ නිවාඩ් කබ්‍රාල් මැතිතුමා ඉකොනොමි නෙක්ස් කියන ඒ සංගරාවේදී එතුමා කියනවා 2021 මේ වසරට ණය ගෙවීම සඳහා ප්‍රශ්නයක් නැහැ කියලා. එතුමා කියනවා ඩොලර් බිලියන 32ක් අපි ආදායම් හැටියට උපයනවා කියලා. ඩොලර් බිලියන 32ක්. එතකොට එතුමා එහෙම හිටියානම් මට මේ ප්‍රශ්නේ අහන්න තිබ්බා. එතුමා එහෙම කියනවා ණය ගෙවන්න කිසිම ගැටලුවක් නැහැ. පහසුවෙන් ණය ගෙවන්න පුළුවන් කියලා එතුමාගේ වචන වලින් කියනවා. එතුමාත් කියනවා මේ විපක්ෂය ගෝනි බිල්ලෝ මවනවා. මේ විපක්ෂයට මේගොල්ලෝ කුපිත වෙයි මේ අපි මේ වැඩ කරනවට කියලා එතුමා එහෙම කියනකොට මම මේ ආණ්ඩුවෙන් අහන්න කැමති, නිවාඩ් කබ්‍රාල් මහතාගෙන් අහන්න කැමති, ඩොලර් බිලියන 32ක් තියෙනවා නම් ඔබතුමන්ලා චීනෙන් ගිහිලා ඩොලර් බිලියන 1.5ක ඩොලර් සොප්ට් එකක් නැත්තම් ඩොලර් ණයක් ලබා ගන්න කටයුතු කරා. ඒක වෙළඳ පොලේ විශ්වාසයක් ඇති කරන්න චීනය අපිට උදව් කරනවා කියලත් ඒ ප්‍රකාශයක් කර ඕන තරම් සල්ලි ගන්න පුළුවන් කියලා. එතකොට මම අහන්න කැමති ඊයේ පෙරේදා අපේ අගමැතිතුමා බංග්ලාදේශයට ගියා. බංග්ලාදේශයට ගිහිල්ලා එතුමා බංග්ලාදේශයෙන් ඩොලර් සොප් ණයක් ඉල්ලුවා. දැන් අපිට පුදුමයි අපේ අගමැතිතුමා බංග්ලාදේශයට ගිය අපි හිතනවා ජෙනීවා ප්‍රශ්නය ගැන කතා කරන්න. හැබැයි ඔතෙන්ට ගිහිල්ලා ඩොලර් ණයක් ඉල්ලනවා බංග්ලාදේශයෙන්. එතකොට මං අහනවා ආණ්ඩුවෙන් ප්‍රශ්නය. එහෙම බංග්ලාදේශයට යන්න උනේ චීනය ඔබට ඕන ප්‍රමාණය ණය දෙන්නේ නැති නිසාද? එතකොට නිවාඩ් කබ්‍රාල් කියනවා ඩොලර් බිලියන 32ක් අපි උපයනවා කියලා. ඔච්චර බිලියන ගානක් උපයනවා නම් ඩොලර් වලින් ඇයි බංග්ලාදේශෙන් ගිහිල්ලා ණය ඉල්ලන්නේ මේ වෙලාවේ? එතකොට හිතලා බලන්න ලෝකේ ජාත්‍යන්තර ආයෝජකයන් සාමාන්‍යයෙන් හැසිරෙන ආකාරයක් තියෙනවා. රටක් හැමතැනම ගිහිල්ලා අගමැතිවරු ගිහිල්ලා එක එක රටවල් වල නායකයෝ හමු වෙනකොට ණය ඉල්ලනකොට ඔය ආයෝජකයා හිතනවා මේ රට බංකලොත් කියලා. මොකද්ද අපි දෙන පණිවිඩය? එතකොට ඊළඟට මං අහන්නේ අපි බංග්ලාදේශෙන් ණය ගන්න තරමට අපි වැටිලාද? මොකද බංග්ලාදේශය ඉස්සර බංග්ලාදේශෙන් අපි ගෙනාවේ ගෝනි නූල්. අපි මිනිස්සුන්ට අපි ඒගොල්ලන්ට වඩා දියුණුයි දක්ෂයි කියලා ඒ දවස්වල අපි ගෝනි නූල් තමයි එහෙන් ගේනාවේ. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයා එහෙන් ගිලා ණයක් ඉල්ලනකොට අද මුළු ලාංකික සමාජයටම හැමෝටම ඒ ගේන ගෝනි නූල් වලින් බෙල්ලේ වැල දාගන්න වෙනවා ලැජ්ජාව වසා ගන්න. කැතයි කියන්නේ මොකද්ද? මොකද අපි එච්චර තරම් මේ රටේ කීර්තිනාමය, මූල්‍ය, ප්‍රතිපත්ති, කල්මනාකරණේ විශ්වාසය මුළු රටේම බිඳේ ලෝකෙම බිඳලා තියෙනවා මේ ක්‍රියාවෙන්. ඉතින් අපිට පුදුමයි මේ වගේ දෙයක් සිද්ධ කරේ. එතකොට නිවාඩ් කබ්‍රාල් කියන සල්ලි තියෙනවා ඩොලර් බිලියන 32ක් එනවයි කියලා. හැබැයි බංග්ලාදේශෙන් ගිල ණය ඉල්ලන්න තරමට අපේ රට වැටිලා අගමැතිතුමා වැටිලා තිබුණා. අපි ඒ නිසා විශේෂයෙන්ම මම කියන්න කැමති අපි ඊළඟට අපේ අගමැතිතුමා නේපාලේ අෆ්ගනිස්තාන් වගේ රටවල් වලට යනවා නම් ඒ රටේ නායකයෝ හැංගෙයි. මොකද එයාලගෙනුත් කීයක් හරි ඉල්ලයි කියලා. ඕක තමයි වෙන්නේ. මොකද දැන් දැකපු ගමන් අපේ අගමැතිවරයව රටේ නායකයන් හැංගෙනවා. මොකද නාය ඉල්ලන කෙනා. නිවාඩ් කබ්‍රාල් මහත්තයාගෙන් මම අහන්න කැමති. ආර්ථික ප්‍රතිපත්ති වල සංගතභාවයක් තියෙන මේ ආණ්ඩුවේ නැහැ. මේක තමයි ප්‍රශ්නේ. තමන් විසින් කොරෝනා නිසා නෙවෙයි මේ ආණ්ඩුව විසින් ආර්ථික අර්බුදයක් නිර්මාණය කරා. මේ රටේ ජීවන වියදම වැඩි කරා. උද්දමනය වැඩි කරා. එතකොට බඩු මිල වැඩි කරා. එතකොට මේ රටේ ණය ගෙවන්න බැරි තත්ත්වයක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේක ඇත්ත ප්‍රශ්නයක්. එතුමා එහෙම නොකියුවට. මොකද මහ බැංකුව චක්‍රලේඛනයක් ගැහුවා සති දෙකකට කලින්. ඩොලර් හිඟයක් ඇති වෙන නිසා චක්‍රලේඛනයක් ගහලා අපනයන කරුවන්ට කිව්වා අපනයන මුදල් වලින් 125ක් මහ බැංකුවටම ලබා දිය යුතුයි කියලා චක්‍රලේඛනයක් ගැව්වා. ගිය සතිය වෙනකොට ඒ චක්‍රලේඛනය ආපහු ඉල්ලාස් කරගත්තා. දැන් මොකද්ද මේ දෙන පණිවිඩය? එක සංගතභාවයක් නැ ප්‍රතිපත්ති වල. එක දවසක එක චක්‍රලේඛනයක් ගන්නවා, ඊළඟ පාර තව චක්‍රලේඛනයක් ගන්නවා. එතකොට මේ අපනයන කරුවන්ගේ තත්ත්වය මොකද්ද? ඇයි දැන් මේක මෙහෙම කරේ? මේ රුපියලේ අගය වැටෙන නිසා නේද මේ ඩොලර් මේ රටේ නැති නිසා, ඩොලර් හිඟයක් ඇති වෙලා තියෙන නිසා, රුපියලේ අගය කඩාගෙන වැටෙන නිසා නේද මේ තීරණය ගත්තේ? එතකොට මේක කොහොමද වෙන්නේ? මේ තත්ත්වය ඇති වෙන්නේ මේ ආණ්ඩුව යල් පැනපු අර මොඩර්න් මොනිටරි තියෙන තියරි කියන පරණ ආදිකාලි මුදල් අච්චු ගහන ප්‍රතිපත්තියක් අනුගමනය කරා. රුපියල් බිලියන 690ක් අච්චු ගැව්වා ගිය වසර වෙනකොට. ඒකෙන් උද්දමනය ඇති වුණා. රුපියල වෙළඳපොලේ වැඩි වෙලා ඩොලරේ වටිනාකම වැටෙන්න පටන් ගත්තා. බඩු මිල වැඩි වෙන්න පටන් ගත්තා. ආණ්ඩුව විසින්ම මේ වගකීම වාරගත යුතු. ඒක තමයි ප්‍රශ්නේ වුණේ. දැන් මොකද වෙලා තියෙන්නේ? අද මේ වෙනකොට 2020 මුළු ලෝකෙම ඩොලරය දුර්වල වෙද්දී ශ්‍රී ලංකාවේ රුපියල ඊට වඩා දුර්වල වෙනවා. ශ්‍රී ලංකාවේ විතරක් ඩොලරේ ශක්තිමත් වෙනවා. මේකෙම පේනවා මේ ආණ්ඩුව ආර්ථික වශයෙන්, ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව ආර්ථික වශයෙන් ෆේල් කියලා පැහැදිලිව පේනවා. සිංගප්පූරුව වගේ රටක ඩොලර් සිංගප්පූරු ඩොලරය ශක්තිමත් වුණා ඇමරිකන් ඩොලරයත් එක්ක. ඒතකොට මේකෙ මොකක්ද දෙන පණිවිඩය? ඒ නිසා මේක පැහැදිලිව පේනවා මේක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපි කියන්න ඕන ඇත්තේ මේ වෙනකොට මේ රාජපක්ෂලා ආර්ථික කළමනාකරණයේදී ඇත්තටම එක පැත්තකින් අර T20 බැට්ස්මන්ලා වගේ වැඩි වෙලාවක් ගන්න බෑ. T20 ගහනවා වගේ. මොකද හැබැයි එයාලා බැට් කරන්නේ ඩොලර් ටීම් එකට. ඒගොල්ලෝ බැට් කරන්නේ ඩොලර් ටීම් එකට. අපේ ටීම් එකට නෙවෙයි. අපේ රටේ අහිංසක ප්‍රවේශියෝ තමයි රුපියල් ටීම් එකට බැට් කරන්නේ. මොකද එයාලා බලයට ආවම රුපියල් ටීම් එකට දුවන්න ගහනවා. මොකද රාජපක්ෂ මහත්තයා මොකද්ද කරේ? 2015 මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ මහින්ද රාජපක්ෂ මහත්තයා ගැහුවා 100 පාරක්. ඒ ගැහුවේ ඩොලරය රුපියල් 100ට එහයින් පැන්නුවා. ඩොලරය රුපියල් 100න් එහාට පැන්නුවේ මහින්ද රාජපක්ෂ මහත්තයා. 2020 වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා එයා මොකද්ද ගැහුවේ? ගැහුවා ඩොලරය රුපියල් 200ට එහයින්. 100 ගැහුවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගැහුවා 200න් එහා. තව රාජපක්ෂ මහත්තයෙකුට දුන්නා නම් එම පුතෝ 300ටත් එහයින් ගහනවා ඩොලරයට. අනිවාර්යෙන් ඒක තමයි කරන්නේ. එතකොට මේක තමයි මේගොල්ලෝ තියපු වார்த்தාව. මේ රට බාල්දු කරලා තියෙන ආර්ථික වශයෙන් 100ට 200ට රුපියලේ අගය දුර්වල කරලා බඩු මිල වැඩි කරලා මේ රටේ ආර්ථිකය බිඳවට්ටන්නට ඕනෑම කියලා වැඩ කරලා තියෙනවා කියන එක ඉතාම පැහැදිලි. නිවාඩ් කබ්‍රාල් මහත්තයා ඒක අස්සේ කියනවා නෑ ප්‍රශ්නයක් නෑ, ඩොලර් බිලියන 32ක් එයා හොයාගෙන තියෙනවායි කියලා. එයා මේ අවුරුද්දේ ඩොලර් බිලියන 32ක් අපිට සල්ලි තියෙන ණය ගෙවන්න කියලා. හැබැයි එතුමා පිළිගන්නේ නැහැ ලෝකේ මැද ආදම් රටවල් වලින් දෙවැනි ස්ථානය, ණය ගෙවා ගන්න බැරි රටවලින් දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාව ලෙබනන් වලින් පස්සේ. එතකොට මම ඒ නිසා තමයි මහ බැංකුවේ අද වෙළඳපොලේ ඩොලර් හිඟයක් නැති වෙලා දැන් අපනයන කරුවන්ගෙන් එකතු කරන්න බලනවා බලෙන්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, නිවාඩ් කබ්‍රාල් මහතා මෙතන තව බොරුවක් කිව්වා. එතුමා කිව්වා ඛනිජ තෙල් වලට සහන දුන්නා කියලා. බදු සහන. මොන සහනයක් දුන්නද කාටද? මිනිස් පෙට්‍රල් මිල අඩු වුණාද? ඩීසල් මිල අඩු වුණාද? මං කියන්නම්. ඛනිජ තෙල් වලින් ජනතාවට කරන්න බොරුවක් කරේ. බොරුවක් කිව්වේ. පනිජ තෙල් වලින් ජනතාවට කරන අසාධාරණය දවල් හොරකමක් මේ ආණ්ඩුව කරන්නේ. මම මෙහෙම කියන්නම්, මේ රටේ අපි ආනයන කරන තෙල් වලින් 70%
පිරිපාත්
කරපු තෙල්, විනාඩි දෙකක් විනාඩියක් පිරිපාදු කරපු තෙල්. එතකොට නොවැම්බර් 19 2019 ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මේ ආණ්ඩුව බාර දෙනකොට තෙල් බැරලයක්, පෙට්‍රල් බැරලයක් ඩොලර් 71ක්. එතකොට ඒ කියන්නේ අපි වික්කේ එක රුපියල් 137ට. හැබැයි අප්‍රේල් 2020 වෙනකොට ඒ පෙට්‍රල් බැරලය ඩොලර් 71කින් ඩොලර් 18කට බැස්සා. ඒ කියන්නේ පෙට්‍රල් ලීටර එක වියදම රුපියල් 21කට බැස්සා. රුපියල් 21යි පෙට්‍රල් ලීටරයක්. හැබැයි මේ ආණ්ඩුව ඒ පෙට්‍රල් ලීටරය විත්තේ රුපියල් 137ටම. තම සතයකින් සහනයක් දුන්නේ නැහැ. ඩීසල් වල 50% මිලාඩු වුණා. තම සතයක් අඩු කරේ නැහැ. ත්‍රීවිල් කාර්යයට, වෑන් කාර්යයට, ලොරි කාර්යයට 1% දුන්නා. ඒකෙන් ප්‍රතිඵලයක් වශයෙන් ආණ්ඩුවට ඉතුරු වෙච්ච මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 1.3. ඒ කියන්නේ රුපියල් කෝටි 25,350ක් ඉතුරු වුණා. ඒක කොහටද ගියේ? අර සීනිවලට වගේම, වැත්බද්ද වගේම. මේකෙන් කෝටි 25,350ක් කාගේ සාක්කුවටද ගියේ? ජනතාවට පෙට්‍රල් අඩු කරලා දුන්නද? ඩීසල් අඩු කරලා දුන්නද? දුන්නේ නැහැ. මේක තමයි යථාර්ථය. එතකොට හෙට අදින්ද සිංහල අවුරුදු මේවා අඩු කරලත් නැහැ. හාල් නැහැ. හාල් වීඅස් වෙන්න වාර්තාගත වීඅස් වෙන්නක් තියෙනවා. රුපියල් 200ට හාල් ගන්න නැහැ. මේක තමයි මේ ආණ්ඩුව. ඉතින් කොහෙද ආණ්ඩුව හරි කියන්නේ?
ඔබ ප්ලීස් යුවා බෝජන සඳහා පස්සරුව එකයිටේ දක්වා සභාවේ කටයුතු අත්හිටුන් ලැබේ.